අද විශේෂ කරුණු සාකච්ඡා කරන්නේ කැබිතිගොල්ලෑව කලාප අධ්‍යාපන කාර්යාලයේ එච්.එම්. සිරිපාල මහත්මයා සමග බන්දුල උදේ කුමාර මහත්මයා.
රජරට සේවය ගුරුකීතර පාඩම් මාලාව යටතේ 11 ශ්‍රේණියේ විද්‍යාව ජෛව ගෝලෙ. පාඩම් මාලාව ඇසුරෙන් අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ පරිසර දූෂණයේ වක්‍ර බලපෑම් සහ 15.4 යටතේ අපිට හමුවන ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාන සාධක හා එමගින් ඇතිවන ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට. ජෛව ගෝලය පාඩමේ 197 පිටුවේ සිට 203 පිටුව දක්වා විශේෂ සඳහාරය පිළිබඳව. මේ ගුවන් විදුලි වැඩසටහනක් නිසා ඔබට රූපරාම පෙන්වීමේ හැකියාවක් අපිට නොලැබෙන නිසා ඔබේ පෙළපොත රැගෙන මෙම පාඩමට සම්බන්ධ වන ලෙස මම ඔබට සිහිපත් කරන්න කැමතියි. අපි එහෙමනම් මුලින්ම බලමු පරිසර දූෂණේ වක්‍ර බලපෑම් මොනවද කියලා. ඔබ මීට පෙර ශ්‍රවණය කරන ලද පාඩමේදී පරිසර දූෂණේ ඍජු බලපෑම් හඳුනාගෙන තියෙනවා. උදාහරණයක් විදිහට අම්ල වැසි ඇතිවීම පරිසර දූෂණේ ඍජු බලපෑමක් විදිහට ඔබ මේ වෙලාවට හඳුනාගෙන තියෙනවා. අම්ල වැසි ඇතිවීම නිසා පරිසරයේ ඇතිවන වෙනස් වීම මොනවද කියලා. අම්ල වැසි ඇති වුනාම විශේෂයෙන්ම වගා බිම්වල ආම්ලිකතාවයේ ඉහළ යෑමක් සිදු වෙනවා. ඒ වගේම පෞරාණික නටබුන් කැල්සියම් කාබනේට් වගේ දේවල් භාවිත කරලා, හුණුගල් භාවිත කරලා, ඒ වගේ කිරිගන්ධ වගේ දේවල් භාවිත කරලා නිර්මාණය කළද මේ පෞරාණික නටබුන් අම්ල වැසි හැමුවේ තිරාපත් වීමට ලක් වෙනවා. අම්ල වැසි ඇති වුණායින් පස්සේ සාකවල පාත්‍රවලට මෙමගින් හානිය ඇතිලා ඒ වායේ ඵලදාව අඩුවීමක් සිදු වෙනවා. එහෙනම් මෙන්න මේ මම සඳහන් කරපු සාකවල ඵලදාව අඩුවීම, පෞරාණික නටබුන් විනාශ වීම, වගා බිම්වල ආම්ලිකතාවය ඉහළ යාම වැනි සිද්ධීන් තලකන්නේ පරිසර දූෂණේ වක්‍ර බලපෑම් විදිහට. වක්‍ර බලපෑම් කීපයක් මම ඔබට මුලින්ම හඳුන්වා දෙන්න කැමතියි. ජීවීන්ගේ වාසස්ථාන අහිමි වීම, කාන්තාර කරන්නේ, සාකවල ඵලදායිතාවයේ අඩුවීම, ඒ වගේම නිර්මිත දෑ හා ස්වභාවික පරිසරය ආයනය, සෞඛ්‍ය උපාද්‍රව ඇතිවීම, ජෛව විවිධත්වය අඩුවීම සහ ආක්‍රමණික ජීවි විශේෂ ඇතිවීම. මේවා තමයි අපි පරිසර දූෂණේ වක්‍ර බලපෑම් විදිහට හඳුන්වන්නේ. එහෙමනම් මම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී බන්දුල සර්ගෙන් දැනගන්න කැමති මම මේ සඳහන් කරපු කාරණා පිළිබඳව වැඩි යමක් ඉදිරිපත් කරන්න හැටිය.
අපි බලමු මේ යටතේ ජීවිත වාසස්ථාන අහිමිවීම කියන මාතෘකාවේදී කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා. පරිසර දූෂණය හේතුවෙන් ජීවීන් ජීවත් වෙන වාසස්ථානවල ඔවුන්ට ජීවත් වීමට නොහැකි පරිසර තත්ත්වයක් ඇති වෙනවා. මේ හේතුව නිසා ඔවුන්ගේ වාසස්ථාන නැති වෙලා ඔවුන්ට ජීවත් වීමේ හැකියාව අහිමි වෙලා යනවා. මේ නැට කාලේ සිදුවන හොඳ උදාහරණයක් තමයි ඔබ දන්නවා අපේ මොදු නැත්නම් ජලජ පරිසර පද්ධතියේ අපිට ආසන්නයෙන් තියෙන බෙංගාල බොක්කාශ්‍රිත ප්‍රදේශයේ මේ වෙනකොට ජීවීන් රහිත කලාපයක් නිර්මාණය වෙන්න තියෙනවා. හේතුව තමයි සමුද්‍ර දූෂණය. ඒතරම් සමුද්‍ර දූෂණයේ හේතුවෙන් ඔවුන්ට එම ප්‍රදේශවල ජීවත් වීමේ හැකියාව නැති වෙලා තියෙනවා. මේ වගේමයි උඩුබිම් පරිසරවල. පරිසර දූෂණයේ හේතු වෙලා නිසාම ජීවිතයේ ප්‍රදේශවල ජීවත් වීමේ හැකියාව නිර්මාණය වෙලා තියෙනවා. මිනිසුන්ගේ රෝගාබාධ නිසා යම් ප්‍රදේශවලින් ඒ මිනිසුන් ජීවත් වෙලා යනවා. මේකට හේතුවත් පරිසර දූෂණයේ යම් යම් අවස්ථා වලදී අපි දකින්න පුළුවන්. ඒක තවත් කාරණයක් තමයි කාන්තාර කරන. කාන්තාර කරන්නේ කියලා කියන්නේ වර්ෂාව අඩු වෙලා සාමාන්‍ය වර්ෂාපත රටාවෙන් ඉවත් වෙලා වැඩි නියම් කාල ගුණයක් සහිත ප්‍රදේශයක් බවට පත් වෙනවා. එවිට මොකද වෙන්නේ? ඒ ප්‍රදේශයේ තියෙන ශාක ප්‍රජාවට ජලය ලබා ගැනීම නැති වෙන නිසා ඒ වනාන්තර විනාශ වෙලා යන්න පුළුවන්. ඒ වගේම ඒ වනාන්තර තුළ ජීවත් වූ ජීවීන්ට අවශ්‍ය කරන ජලය ආහාර වැනි දේවල් ලබා ගැනීම නැති වෙන නිසා ඔවුන්ට මේ වාසස්ථාන මෙතෙක් කාලයක් සැරිසරු පරිසරේ නැති වෙලා යනවා. මෙන්න මේ කාරණේ නිසා ඔවුන්ගේ වාසස්ථාන හිමි වෙලා යන සිද්ධ වෙනවා. එයාගේම ශාකවල ඵලදායිතාව අඩු වෙනවා. විශේෂයෙන්ම ඔබ දන්නවා රසායනික භූමිකාව. මේ මාතෘකාව පිළිබඳව මුලින් කතා කරා. මේ නිසා මොකද වෙන්නේ? පෘථිවියට ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු වෙලා යනවා. ඒතරම රසායනික භූමිකාවට හේතු වෙන්නේ පරිසරයේ පවතින ආ වූ පරිසර දූෂණ, වායු දූෂණ. මේ වායු දූෂණය නිසා පෘථිවියට ළඟා වෙන ආලෝක කිරණ නිසියාකාරයෙන් ළඟා වෙන්න නොහැකි වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ශාකවල ප්‍රභා සංශ්ලේෂණයට බාධා ඇති වෙනවා. මේ ප්‍රතිඵලයක් වශයෙන් මොකද වෙන්නේ? ශාකවල තියෙන ඵලදායිතාවය නැත්නම් ලැබෙන අස්වැන්න ප්‍රමාණය පහළ යන්න පුළුවන්. මෙන්න මේ කාරණේ තමයි අපි කියන්නේ ශාකවල ඵලදායිතාවය අඩු වෙනවා කියලා. ඒ වගේම නිර්මිත දෑ හා ස්වාභාවික පරිසර හානි ආයෙනි. නිර්මිත දෑ වලට හොඳ උදාහරණයක් තමයි ඔබ දන්නවා සාජාන් රජු විසින් නිර්මාණය කරන ද මුන්තාෂ් දේවිය සීම සඳහා නිර්මාණය කරන ද කිරිගන්ධ නිර්මාණයක් වෙච්ච ටච් මහල්. ඒකට මේ ටච් මහල් මාළ කිරිගන්ධ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ කිරිගන්ධ මතට අම්ල වශයෙන් ප්‍රතිදේ නිසා මේවා ආයෙත් ලක් වෙලා එනවා. ඒ වගේම විද ප්‍රතිමා නිර්මාණ මේ වගේ දේවල් තියෙනවා. ඔබ දන්න අවුකන පිළිමේ ඉතින් අම්ල වශයෙන් මේ මතට පතිනුම මේ පාෂාණ ඉඳලාපත් වෙලා අනාගතයේදී කවදාද දවසක මේ අවුකන පිළිමේ විනාශ වෙලා යන්නේ හැකියාවක් වෙන වෙන මේක තමයි අපි කියන්නේ නිර්මිත දේ හා ස්වාභාවික පරිසර හානිය සිදු වෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය උපද්දව ඇතිවීම මේ පරිසර දූෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් විවිධ රෝගී තත්ත්ව දූෂිත පරිසරයේ ජීවත් වීම නිසා මිනිසාගේ මානසික ආතතිය වගේ දේවල් නිර්මාණය වෙන්න පුළුවන්. ඔබට මේ කවුරුන් අත්විඳින්න පුළුවන් කොළඹ වගේ ප්‍රදේශයකට ගියොත් කොළඹ පවතින පරිසර දූෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් කොළඹට ඇතුළු වෙනකොටම විශාල දුර්ගන්ධයක් පවතිනවා. කුණු බැහැර කරන ප්‍රදේශවල ඇතිවන තත්ත්වය ඔබ දකිනවා. ඒතර මේවා නිසා විශාල සෞඛ්‍ය උපද්දව ඇති වෙන්න පුළුවන්. පසුගිය කාලේ ඔබ ජනමාධ්‍ය තුලින් දැක්කා ශ්‍රී ලංකාව තුල තිබුණු විශාල කුණු කඳු සුරායනක් ලක්ුණා. ඒ නිසා විශාල ප්‍රශ්න මතුවුණා. ඒ වගේම පසුගිය වසරවල වැහිසෑදුවේ කාලගුණයේ තත්ත්වය පවතින සමයන්නේදී මේ කුණු සහිත ජලය කුණු කඳු හරහා පැමිණි ජලය මිනිසුන්ගේ නිවාස තුළට ඇවිල්ලා මිනිසුන්ගේ ජන ජීවිතයේ විශාල තත්ත්වය විශාල හානියක් ඇති කරා නාගරික පරිසරවල. ඉතින් මේ වගේ තත්ත්වය නිසා ඔවුන්ට විශේෂ සෞඛ්‍ය උපද්දව ඇති වෙන්න පුළුවන්. වබ්බඩු අකර්මීය වගේ තත්ත්වය, තුනි සතුන් වගේ අය බෝ වෙලා ඩෙංගු මැලේරියා වගේ බරවා වගේ රෝගී තත්ත්වයන් ව්‍යාප්ති වෙන ජීවීන් වර්ධනය වෙන පුළුවන්. පණු රෝග වගේ රෝගී තත්ත්වයන් නිර්මාණය වෙන පුළුවන්. මේවා විශාල වශයෙන් ජන ජීවිතයට බලපෑම් ඇති කරනවා. ඒ වගේම ජෛව විවිධත්වය අඩු වෙනවා. ඔබ කවුරුත් දන්නවා පරිසර දූෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් එදා තිබුණු ජලාශයක පවතින ජීවි විවිධත්වය සහ අද පවතින ජලාශයක විවිධත්වය පිළිබඳව අපි සැලකින ලක් කරලා තොරතුරු සා බැලීමක් සිදු කරොත් ඔබට දකින්න පුළුවන් බොහෝ විට එවැනි ජලාශවල ජෛව විවිධත්වය බොහොම අඩු වෙලා තියෙනවා. මේ නිසා වේගයෙන් ලෝකයේ ජීවීන් වඳ වෙලා යනවා. දිනෙන් දින රතු දත්ත පොතට එකතු වෙන ජීවි විශේෂ සංඛ්‍යාව විශාල වෙලා තියෙනවා. ලෝකයෙන් වඳ වෙලා ගින් තියෙන වඳ වෙලා යන ජීවි විශේෂ සංඛ්‍යාව ඉහළ ගින් තියෙනවා. ඒක මේ විදිහට පරිසරය තුළ පවතිනා වූ ජීවි විවිධත්වය අඩු වෙනවා. මම මුලින්ම ඔබට සඳහන් කළා එක්තරා අවස්ථාවකදී ජලාශවල නැත්නම් අපි කතා කරේ බෙන්ගාල බොක්කාස්ත ප්‍රදේශයේ ජීවීන් රහිත කලාප නිර්මාණය වෙනවා කියලා. ඒකට මේක කාලයක් ඉතා විශාල ප්‍රමාණයක් ජීවී හිටපු මේ බෙන්ගාල බොක්ක වගේ ප්‍රදේශවල මත්ස්‍ය සම්පතක් විශාල වශයෙන් තිබුණු බෙන්ගාල බොක්ක වගේ කලාපවල මොකද වෙන්නේ? ද ජීවීන් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා පසුගිය කාලය තුළ උණුසුම් දියවැල් හේතුවෙන් ඇතිවුණා තත්ත්වයක් තමයි එලිනෝ තත්ත්වය. මේ තත්ත්වය නිසා ඔබ දන්නවා මහා බාධක කොරල් පරේ වගේම අපේ ගඩු ප්‍රදේශයේ තියෙන කොරල් පරක් විනාශ වෙලා තියෙනවා. මේ විනාශය නිසා මොකද වෙන්නේ? ඒ සජීවි කොරල් පරාසිත ජීවත් වෙච්ච ඒ ජීවීන්ටත් මේ තත්ත්වේ නිසාම අවසාන හිමිලා, ඒ වගේම ඔවුන්ගේ ජෛව විද්‍යත් වැඩි වෙලා ඔවුන්ගේ ජීවිතය බලපෑම් වෙනවා තියෙනවා. අවසාන වශයෙන් අපි තවත් අවස්ථාවකට මේ ආක්‍රමික විශේෂ ඇතිවීම. ඇත්තටම ආක්‍රමික ජීව විශේෂ සැලකිල්ලට ගත්තොත් සත්ව වගේම ශාක ආක්‍රමික විශේෂත් නිර්මාණය ලබනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපිට ගන්ධ පාන ශාකය ගන්න පුළුවන්, ආතීනියම් ශාකය ගන්න පුළුවන්, ඒ වගේම ඇපල් ගොළු බෙල්ලා ගන්න පුළුවන්, ඒ වගේම සමහර මත්ස්‍ය විශේෂ ඉන්නවා. මේ වගේ ජීවි විශේෂ ආක්‍රමික වශයෙන් පරිසරයට විශාල හානියක් කරනවා. ඒ වගේම ගිනි ගස් වගේ මේ ශාක වර්ග මේ පරිසරය තුළ නිර්මාණය වෙලා තියෙනවා. මේ වගේ දේවල්, ඒ වගේම ජලාශ ජපන් ජබර්, ඒ වගේම සැල්වීනියා වැනි ගැලජ ශාක හරහත් විශාල ශාක ප්‍රජාවක් ආක්‍රමික ශාක ප්‍රජාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඔබට මේ පිළිබඳව තොරතුරු වැඩිදුරටත් සොයා බලන්න පුළුවන්. ශ්‍රී ලංකාව තුළ මේ වන විට ආක්‍රමණික වශයෙන් නිර්මාණය වෙලා තියෙන ශාක වුණා විදිහ. ඒ අත්තේ මම වර්ග කීපයක් ඔබට ගඳපාන, ඉන්දස්, ඒ වගේම සැල්වේනියා, ජපන් ජබර, ඒ වගේම සත්ත්ව වශයෙන් ගත්තාම පොල්පොළු බෙල්ලා වගේ සත්තු, ඒ වගේම දැනට ඔයගොල්ලෝ ටැංකි සුද්ධ වගේ ජීවින පේනෝ තර්ජනය බවට පත් වෙමින් යන ජලාශවල සමහර ජලාශවල ඉකුත් කරන සමහර මාළු මේ වගේ තත්ත්වයට පත් වෙමින් තියෙනවා. ඉතින් මෙන්න මේවා හරහා ජීවීන්ගේ ජීව පැවැත්මට වක්‍ර බලපෑම් වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. එහෙමනම් මම මෙතෙක් ඔබට හඳුන්වා දෙන්න උත්සාහ කරේ පරිසර දූෂණයේ වක්‍ර බලපෑම හරහා ජීවීන්ගේ ජීවිතයට සිදුවෙන්න පුළුවන් බලපෑම් පිළිබඳව අපි ඊළඟට ජීව රටා වෙනස් වීම කෙරෙහි බලපාන සාධක හා එමගින් ඇතිවන ගැටලු පිළිබඳව නැවතත් අපි සිරිපාසයට අපි ඒ පිළිබඳව කරුණු ටිකක් අපිට ඉදිරිපත් කරන්න කියලා.
හොඳයි බන්දුලි සර්, අපි බලමු ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාන සාධක හා එමගින් ඇතිවන ගැටලු යටතේ මුලින්ම ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාන සාධක මොනවද කියලා. සාමාන්‍යයෙන් මිනිපිට ජීවත්වන ජීවීන්ගේ ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාන කාරණු ගොඩක් තියෙනවා. කාරණු රාශියක් තියෙනවා. ඒ අතරින් වඩා වැදගත් කාරණා කිහිපයක් මම මුලින්ම ඔබ ඉදිරිපත් කරන්න කැමතියි. විශේෂයෙන්ම ආර්මීකරණය, ඒ වගේම නාගරීකරණය, වාණිජමය කෘෂිකර්මාන්තය, නිර්මිත වාරිමාර්ග පද්ධති ඇති කිරීම, බහුල හා විවිධ ලෙස ද්‍රව්‍ය හා ශක්තිය භාවිතා කිරීම කියන කාරණා ජීවන රටා වෙනස් වීම කෙරෙහි දැඩි බලපෑමක් ඇති කරන සාධක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. මේ මම ඉදිරිපත් කරපු කාරණා අතරින් කාර්මීකරණය ගැන අපි මුලින්ම කාරණා කීපයක් හොයලා බලමු. රටක් ගත්තම ඒ රටේ ප්‍රාථමික කෘෂිකාර්මික සමාජයක සිට, ඒ වගේම භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරන සමාජයක් කරා පරිවර්තනය වීමේ ක්‍රියාවලිය තමයි අපි කාර්මීකරණය ලෙස හඳුන්වන්නේ. ඔබ මං හිතන්නේ ලෝක ඉතිහාසය, ශ්‍රී ලංකා ඉතිහාසය දිහා බැලුවොත් ඔබට පැහැදිලිව පේනවා අතීතයේ මිනිසුන් ඒගොල්ලෝ ස්වයන් පෝෂිත ජීවන රටාවක් තමයි අනුගමනය කළේ. විශේෂයෙන්ම අවශ්‍ය ආහාර තමන් විසින්ම නිෂ්පාදනය කරගත්තා. සී වගාව කරගත්තා, එළවලු ටික වගා කරගත්තා. තමන් අවශ්‍ය සියල්ලක්ම තමන්ගේ වටපිටාවෙන් එකතු කරගත්ත සමාජයක් තමයි ඒ කාලේ. ඒ තාක්ෂණික දියුණුව හා සුළු පරිමාණ නිෂ්පාදන ප්‍රමාණවත් නොවීම වැනි හේතුවින්ද කිස්තු වර්ෂ 1800 දී පමණ බටහිර යුරෝපයේ මූලීකරගෙන තමයි මේ කාර්මීකරණය ආරම්භ කරේ. කාර්මීකරණයත් එක්ක විවිධ තාක්ෂණික මෙවලම් අපේ ජන ජීවිතයේ එකතු වුණා. උදාහරණයක් විදිහට කළොත් එහෙම අපේ අතීතයේ මුතුන් නැත්නම් ඒගොල්ලෝ ප්‍රවාහනයේ සඳහා කරත්ත වගේ වාහන භාවිත කරා. හැබැයි අද ඊට වඩා අතිශය දියුණු විවිධ ක්‍රම භාවිතා කරනවා. පොදු වාහන සේවා විදිහට බස් රථ, ඊළඟට දුම්රිය, ගුවන් යාන, ලෑන් ඒ වගේ විවිධ ක්‍රමවලින් අද අපි අපේ ප්‍රවාහන අවශ්‍යතා ඉටු කර ගන්නවා. ඒකට මේ කාර්මික දියුණුවේ ප්‍රතිඵලයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාන සාධකයක් විදිහට නාගරීකරණය. මිනිස් ජනගහන වර්ධනය වන විට ඔබ මං හිතන්නේ මීට පෙර අපි ඉදිරිපත් කරපු පාඩමකින් හඳුනා ගන්න ඇති ලෝකයේ ජනගහනය කොයි ආකාරයෙන්ද වර්ධනය වෙන්නේ කියලා. ඒ වගේම අනෙකුත් ජීවීන්ගේ වර්ධන චක්‍රයත් එක්ක ජනගහන වර්ධන චක්‍රය කොයි ආකාරයෙන්ද වෙනස් වෙන්නේ කියලා ඔබ හඳුනාගෙන තියෙනවා. පරිසරයේ ඉන්න අනෙකුත් ස්වභාවික පරිසරයේ ඉන්න අනෙකුත් සතුන්ගේ වර්ධන වේගය සැලකුවොත් එම් අපිට ලැබෙන්නේ සිග්මාකාර ප්‍රස්ථාරය. හැබැයි ජනගහන වර්ධනය ලැබෙන්නේ අපිට ජේ හැඩති ප්‍රස්ථාරය. ඒ කියන්නේ කාලය සමග ජනගහනයේ සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින. මෙලෙස වර්ධනය වන විට සම්පත් බහුල ප්‍රදේශවල ජනගහනය ඒකරාශී වීම නාගරීකරණය ලෙස නම් කරන ශ්‍රී ලංකාව සැලකුවා ශ්‍රී ලංකාවෙත් වඩා වැඩි පහසුකම් තියෙන්නේ නාගරික ප්‍රදේශවල. ඉතින් ඒ වඩා වැඩි පහසුකම් භුක්ති විඳීමේ අපේක්ෂාවෙන් එහෙම නැත්නම් සුව පහසු ජීවිතයක් ගත කිරීමේ අපේක්ෂාවෙන් යමක් කොමක් තියෙන හැමෝම උත්සාහ කරනවා නගරේ කරා සංක්‍රමණය වෙන්න. ගත්තොත් එහෙම නගරයක සෞඛ්‍ය පහසුකම් වැඩි, ඒ වගේම පොදු ප්‍රවාහන සේවා වැඩි, තමන් අවශ්‍ය භාණ්ඩ ඕනෑම දෙයක් පහසුවෙන් ලබා ගන්න තියෙන අවස්ථාව වැඩි, ඒ වගේ විනෝදේ සඳහා තියෙන අවස්ථා වැඩි, ඒ වගේ ගොඩාක් පහසුකම් ශ්‍රී ලංකාවේ නාගරික පරිසරය තුළ අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා ඈත දුෂ්කර ගම්බද ප්‍රදේශවලට වඩා නගරයේ වඩා වැඩි පහසුකම් තියෙන නිසා ඉතින් කවුරුත් බලන්නේ නගරයට සංක්‍රමණය වෙන්නේ. නගරයට සංක්‍රමණය වුණාන් පස්සේ නගරයේ ජනගහන වර්ධනය වැඩි වෙනවා. නාගරීකරණයේ ප්‍රතිඵලයක් තමයි මම සඳහන් කළේ. ඒ වගේම ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාන තවත් සාධකයක් විදිහට අපි හඳුනා ගන්න පුළුවන් වාණිජයේ කුසිකර්මාන්තය. දැන් ඔබට මම කලින් සඳහන් කරා කාර්මීකරණය ආරම්භ වීමට ප්‍රථම ස්වයං පෝෂිත ආර්ථික රටාවක තමයි මේක පුරු වෙලා තමන්ට අවශ්‍ය ආහාර පාන තමන් විසින්ම වගා කරලා භුක්ති විඳින කාලයක් තමයි අපිට දක්නට ලැබෙන්නේ. එහෙත් අද සමාජයේ ගත්තම මිනිසුන්ගේ අවශ්‍යතාව එහෙම නැත්නම් අතීතයේ මිනිසුන්ගේ තිබ්බ අවශ්‍යතාවලට වඩා ගොඩක් වැඩි. ඒ වගේම අපි දන්නවා විවිධ යන්ත්‍ර සූත්‍ර මෙවලා දැන් අපේ ජන ජීවිතයට එකතු වෙලා තියෙනවා. ඒ වගේම අපේ අවශ්‍යතා වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ වගේ අපේ විවිධ අවශ්‍යතා සපුරා ගන්න අපිට සිද්ධ වෙනවා අපි වගා කරන කුසිකර්මාන්තයෙන් වැඩිපුර එහෙම නැත්නම් අතිරික්ත ආස්වැන්න අලෙවි කිරීම. දැන් අර පෙර පැවති කුසිකර්මාන්තේ නෙමෙයි අද අපි කරන්නේ වාණිජයේ කුසිකර්මාන්තය. බොහොම සරලව සඳහන් කළොත් අපි ලාභ අපේක්ෂාවෙන් අතිරික්ත ආස්වැන්න අලෙවි කිරීමගේ මුදල් උපයා ගැනීම සඳහා තමයි අපි බොහෝ විට වැඩි පිරිසක් අද කුසිකර්මාන්තේ නියැලෙන්නේ. විශේෂයෙන්ම ගොවි ජනතාව තමන්ගේ සියලු අවශ්‍යතා සඳහා අමූල්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරගන්නේ ඔවුන් තමන්ගේ ගොවිතැනින් උපයා ගන්න අස්වැන්න අලෙවි කිරීම මගින්. ඉතින් මෙලෙස වැඩිපුර අස්වැන්න අලෙවියෙන් ලැබෙන මුදල් වැඩිපුර උපය ගන්න නම් අර පැරණි කුසිකර්මාන්තින් වෙනස් වෙලා ඔවුන් දැන් අලුත් ක්‍රම වලට පුරු වෙලා තියෙනවා. ඒකක ශ්‍රේෂ්ඨයක් තුළු ලබා ගන්නා අස්වැන්න වැඩි කරගන්න අවශ්‍ය වෙනවා. විවිධ රසායනික ද්‍රව්‍ය භාවිත කරන්න සිදු වෙනවා. විශේෂයෙන්ම රසායනික පොහොර පාක පෝෂක විදිහට භාවිත කරනවා. ඒ වගේම විවිධ පරිබෝධනාශක පරිබෝධකයන් පාලනය කිරීම සඳහා භාවිත කරනවා. ඉතින් මෙන්න මේ වගේ දේවල් අපේ වගා කරන භූමිය වලට එකතු කරනවා. ඒ වගේම වගා කිරීම සඳහා භාවිත කරන විවිධ සාක ප්‍රභේද වර්ග වෙනස් කරගෙන තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අතීතයේදී වී ප්‍රභේද භාවිත කරා. විවර්ග කීපයක් සඳහන් කළොත් සුදුසුද, පාත්‍ය ධර්ම, පාලු වී නැති, කහවන් මේ වගේ වී ප්‍රභේද. හැබැයි මේ වී ප්‍රභේද වල අපිට දකින්න ලැබුණ ගොඩාක් ගුණාංග තියෙනවා. හොඳ ගුණාංග දුර්වලතා කීපයක් තමයි ඒකක ශ්‍රේෂ්ඨ ප්‍රමාණයකින් ලබා ගන්න පුළුවන් අස්වැන්න අඩුයි. ඒ වගේම අපේ කුසිකර්මාන්තයේදී භාවිත කරන යන්ත්‍ර සූත්‍ර යොදා අස්වැන්න නෙලා ගැනීම තියෙන අපහසුතාවය. අපි දන්නවා ගොඩාක් දේශීය වී ප්‍රභේද පැහෙනකොට එහෙම නැත්නම් පීඩනයෙන් පස්සේ බොහෝ විට ඒ ගොයන්ගස් වැටෙනවා උසරදී. ඒකට අපිට විශේෂයෙන්ම යන්ත්‍ර සූත්‍ර භාවිත කරන ගොයන් නෙලීමේ කටයුත්ත අපහසු වෙනවා. දැන් අපි නව වී ප්‍රභේද වලට යමු වෙලා තියෙනවා. ඒ කියපු වී ප්‍රභේද වල තිබ්බ දුර්වලතා මඟහරවල නිර්මාණය කරන ලද නව වී ප්‍රභේද අපි භාවිත කරනවා කියන්නේ. ඒ වගේම තමයි අනෙකුත් භෝග වර්ග සඳහා එළවලු, පළතුරු, ඊළඟට අපි භාවිත කරන විවිධ කුළු බඩු වර්ග සඳහා භාවිත කරන ප්‍රභේද වැඩි දියුණු කරපු ප්‍රභේද භාවිතය සඳහා උරු වෙලා තියෙනවා. එහෙමනම් වාංජනීය ප්‍රතිකර්මාන්තයේ ඒකක වර්ගඵලයකින් ලබා ගන්නා අස්වැන්න වැඩි කිරීම සඳහා මේ මම සඳහන් කරපු වැඩි දියුණු කළ සාක ප්‍රභේද භාවිතා කිරීම, ඒ වගේ කුසි රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම, ඒ වගේම ප්‍රතිකර්මාන්තයේදී යන්ත්‍ර සූත්‍ර භාවිතයට යොමු වීම වැනි කාරණා පිළිබඳව අපි විශේෂයෙන්ම අවධානය යොමු කරලා තියෙනවා කියන කාරණා මේදී මතක් කරන්න ඕනේ. ඔබ දන්නවා දැන් කෘෂිකර්මාන්තයේදී භාවිතා කරන විවිධ යන්ත්‍ර සූත්‍ර. බිම සැකසීමේ ඉඳන් අස්වැන්න මෙල්ල තෙක් යන්ත්‍ර සූත්‍ර භාවිතය සඳහා යොමු වෙලා තියෙනවා. හැබැයි අතීතයේ කරපු කෘෂිකර්මාන්තයේදී බොහෝ විට මිනිස් ශ්‍රමය සහ සත්තුන්ගේ ශ්‍රමය තමයි මේ සඳහා බහුලව යොදාගන්නේ. හැබැයි අද අපි එයින් යන්ත්‍ර සූත්‍ර වලට යොමු වෙලා තියෙනවා. ඒ නිසාම විවිධ පාරිසරික ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. තවත් එකක් බලමු, ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාන සාධකයක් විදිහට නිර්මිත වාරි මාර්ග පද්ධති. දැන් අතීතයේ කුසිකර්මාන්තයේ දිහා බලමු, අපි දන්නවා මිනිස්සු ස්වභාවික වර්ෂාවමගින් තමයි තමන්ගේ වගා කටයුතු සිදු කරන්නේ. අතීතේ විතරක් නෙමෙයි අදත් දකින්න ලැබෙන විශේෂයෙන් හේන් ගොවිතැන, ඒ වගේම ගොඩ ගොවිතැන කරනකොට බොහෝ විට වාසා ජලය ඉලක්ක කරගෙන තමයි නියමිත කාලවක වහමවල වගා කටයුතු සිද්ධ කරන්නේ. එහෙම වගා කටයුතු සිදු කරන විට අපිට සිදු වෙනවා ඒ වර්ෂා රටාවට ගැළපෙන ආකාරයට අපේ වගා කටයුතු සිදු කරන්න. බොහෝ විට වාසයකට එක් වතාවක් එහෙම නැත්නම් දෙවතාවක් තමයි අපේ වගා කටයුතු සිදු කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. අපි ගත්තොත් ඊයේ කලාපේ බොහෝ විට අපිට වාර්තාව ලැබෙන්නේ අවුරුද්දේ අවසාන භාගයේ. අපි ගත්තොත් එහෙම අවුරුද්දේ බොහොම කෙටි කාලයක්. ඒකට ඒ කෙටි කාලය තුල තමයි අපිට වගා කටයුතු සිදු කරන්න වෙන්නේ. අවුරුද්දේ වැඩි කාලයක් නියම් කාලය නිසා අපිට වගා කටයුතු වලින් බැහැරව ඉන්න සිද්ධ වෙනවා. හැබැයි තෙත් කලාපේ නම් ඊට වඩා වෙනසක් තියෙනවා. බොහෝ විට වඩා වැඩි පුර කුසිකර්මාන්තයේ නියැලෙන්නේ වියලි කලාපේ නිසා අහස් දිය භාවිතයෙන් අපි කුසිකර්මාන්තයේ යෙදීම සිදු වුණොත් අපිට වාසයේ අඩු කාලයක් තමයි අපේ වගා කටයුතු සඳහා කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒ නිසා අපේ අතීතයේ හිටපු මුතුන් මිත්තන් මේ වාසා ජලයේ එක්රැස් කරගෙන වගා කටයුතු කිරීම සඳහා වාරි කර්මාන්තේ ආරම්භ කරලා තියෙනවා. ඒ රජරට ප්‍රදේශයේ ගත්තම වැල්දැලි රාජ්‍ය වැල් විශාල ප්‍රමාණයක් දකින්න තියෙන ප්‍රදේශයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. විවිධ ඇළදොල ගංගා හරස් කරලා සාල සමුද්‍ර වගේ වැල් නිර්මාණය කරලා තියෙනවා. වර්ෂා කාලයේ ලැබෙන ජලය එක්රැස් කරගෙන අපිට වර්ෂයේ ඕනෑම කාලයක වගා කටයුතු කරන මේ ජලය භාවිතා කරන්න අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. දැන් අපිට විශේෂයෙන්ම අර කාලුගුණික රටා එක්ක වගා කිරීමට අමතරව පාස්සාව නොමැති කාලවලත් අපිට වගා කිරීමට අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙම සැලකුවොත් මේ වාරි මාර්ග පද්ධති ගැන කතා කරාම වැල් පවනක් නෙමෙයි, ජලය ලබා ගැනීම සඳහා මිනිසා විසින් නිර්මාණය කරපු පොකුණු, ඒ වගේ වෙනත් ජල ඇලවේලි උමන් මාර්ග ආදියත් මේ නිර්මිත වාරි පද්ධති විදිහට අපි සලකනවා. එහෙමනම් අපි ඊළඟට බලමු ජීවන රටාව වෙනස් වීම කෙරෙහි බලපාන සාධකයක් විදිහට බහුල හා විවිධ ලෙස ද්‍රව්‍ය භාවිතය සහ ශක්ති භාවිතය සම්බන්ධ. මේ යටතේ ඉදිරිපත් කළොත් තාක්ෂණික දියුණුව හා සංකීර්ණ ජීවන අවශ්‍යතාවලි කරුණු නිසා අවම මිනිස් ක්‍රමයක් වැය කරමින් විශාල වශයෙන් පරිසරයට කාලික ද්‍රව්‍ය භාවිතා කිරීම හා ශක්තිය වැය කරමින් යන්ත්‍ර සූත්‍ර භාවිතය කරනවා. අපි ගත්තොත් ඈත අතීතේ මිනිස් ක්‍රමයෙන් කරපු බොහෝ දේවල් අද විවිධ යන්ත්‍ර සූත්‍ර සහ මෙවලම් භාවිතයෙන් සිදු කරන්න පෙළඹිලා තියෙනවා. අපේ නිවසේ නූතන්ගේම විවිධ යන්ත්‍ර සූත්‍ර රාශියක් අපිට දැක ගන්න ලැබෙනවා. උදාහරණයක් විදිහට සැලසුවොත් අපේ කාය ශක්තිය භාවිතා කරලා පොල් ගෑම් සඳහා යොදාගත්ත හිරමලේ අද විදුලිය භාවිතයෙන් ක්‍රියා කරන විද්‍යුත් උපකරණයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඈත අතීතයේ මුතුන් මිත්තන් තමන්ට අවශ්‍ය සහල් ටික නිවසේදීන තමයි වී සහල් බවට පත් කරගත්තේ. වංගෙඩියක් භාවිතා කරලා වී කොටලා තමන්ට අවශ්‍ය හාල් ටික නිවසේදීන් පිළිවෙල කරගත්තා. ඒ අද අපි දෙන මේ සිදු කරන්නේ වී වී මූලකට අරන් ගිහිල්ලා වී ටික කොටලා ඒක ගාල් වල ටික ඉවත් කරලා තමයි නිවසට රැගෙන ඉන්නේ. එහෙමනම් අපේ මිනිස් ප්‍රමේය කරපු බොහෝ කටයුතු අද යන්ත්‍ර සූත්‍ර සහ විවිධ මෙවලම් භාවිතය මගින් කරන්න සිදු වෙලා උමනතම් කරන්න පෙළඹිලා ඉතින් මෙහි තියෙන ප්‍රධාන ප්‍රතිඵලයක් තමයි මේ සඳහා විශාල ශක්තියක් වැය කරන්න සිදු වෙලා තියෙන. ඒ ශක්තිය නිෂ්පාදනය කරගන්න විශාල වශයෙන් ගල් අඟුරු පීත වැනි ඉන්ධන භාවිතා කරලා බල ශක්තිය නිෂ්පාදනය කරගන්න සිදු වෙලා තියෙනවා. ජීවන රටාව වෙනස් වීම කෙරෙහි බලපාන සාධක විදිහට කාර්මීකරණය, නාගරීකරණය, වාණිජමය කෘෂිකර්මාන්තය, නිර්මිත වාරි මාර්ග පද්ධති සහ බහුල හා විවිධ ලෙස ද්‍රව්‍ය සහ ශක්ති භාවිතයේ සම්බන්ධව කාරණා ටිකක් ඔබට හඳුන්වා දෙන්න. ජීවන රටා වෙනස් වීම නිසා ඇතිවන ගැටලු පිළිබඳව බන්දුල සර්ගේ කාරණා ටිකක් දැනගන්න.
මිනිසාගේ ජීවන රටා වෙනස් වීම නිසා පහත ආකාරයේ ගැටලු ඇති වෙන එදා ජන ජීවිතයට වඩා නූතන ජන ජීවිතය ගත්තහම බොහොම වෙනස්මක් තමයි පත් වෙලා තියෙන්නේ. කර්ම කාරණා ගණනාවක් පිටපස්සේ විසින් උඩ ඒ පිළිබඳ ඉදිරිපත් කරනවා. එදා දවසේදී ජනයා සාමාන්‍ය ගෙවපු ජන ජීවිතය හරහා තමන්ගේ ජීවිතයේ කටයුතු මේ ශ්‍රමය, සත්ව බලය වගේ දේවල් යොදාගෙන තමයි ඉෂ්ට සිද්ධ කරගන්නේ. හැබැයි අද දවස වෙනකොට මිනිස්සු මේවා වැඩි පහසු සඳහා විවිධ ශක්තියන් භාවිතා කරමින් විවිධ මෙවලම් භාවිතයට පුරුදු වෙලා තියෙනවා. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් මිනිසාගේ ස්වરૂපය, ජන ජීවිතය මේ සියල්ල වෙනස් වෙලා තියෙනවා. මෙහි එක ප්‍රතිඵලයක් විදිහට අපිට දකින්න පුළුවන් මේ බෝනවන රෝගාබාධ වර්ධනය වීම. එතකොට මිනිස්සුකෙන් තවත් මිනිස්සුකට බෝනවන රෝගවලට අපි කියන බෝනවන රෝගයක් කියනවා. එතකොට මේ බෝනවන රෝග විදිහට අපිට හඳුන්වන්න පුළුවන් ලෝකයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව ලෝකේ පුරා වාර්ෂිකව මිලියන 30ක් පමණ මේ රෝග නිසා මේ යනවා කියලා කියනවා. එතකොට මේවා යටතට අපිට ගන්න පුළුවන් පීඩිකා රෝග, පෙනහැලි රෝග, දියවැඩියාව වගේ රෝග අපිට ප්‍රධාන වශයෙන් තියෙන රෝග කීපයක් විදිහට අපිට දක්වන්න පුළුවන්. ඒ වගේම වැරදි ආහාර පුරුදු හා ව්‍යායාම මදකම එවගේ දුම්කලහා මද්‍යසාර අධිකව භාවිතා කිරීමත් මේ බෝනවන රෝග වර්ධනයට හේතුකාරකයක් වශයෙන් අපි දකින්නේ. ශ්‍රී ලංකාව තුළ ප්‍රධාන ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා මේ බෝනවන රෝග ව්‍යාප්තිය. රෝග නිසා සිදුවන මරණ වලින් 60%ක් පමණ බෝනවන රෝග සිදුවන රෝග වශයෙන් වාර්තාවල සඳහන් වෙනවා. ඒතර මේ යටතේ අපිට කතා කරන්න පුළුවන් තවත් රෝගයක් තමයි නිදන්ගත වකුගඩු රෝගය. අපි එක CKD වශයෙන් අපි හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ කුෂ්කාර්මික ප්‍රදේශ ආශ්‍රිතව ව්‍යාප්ත වෙලා තියෙන යම් කෙටි කාලයක් තුළ වක්ගඩු අකරණී වීමේ තත්ත්වය තමයි අපි කියන්නේ නිදන්ගත වක්ගඩු රෝගී තත්ත්වය කියලා කියන්නේ. වක්ගඩු අකරණී කියන්නේ වක්ගඩුමකින් සිදු කරන මුත්‍ර නිපදවීම ඇතුළු සාමාන්‍ය ක්‍රියාකාරී ක්‍රමෙන් අඩුයි අඩපණ වෙලා යන්නේ. ඒතර මේක සඳහා විවිධ හේතු කාරණා බලපාන්න පුළුවන්. තමයි මේ පැය කීපයක සිට දින කීපයක් දක්වා වක්ගඩු తాවකාලිකව අඩපණ වීම කියන්නේ තීව්‍ර වක්ගඩුව කරන්නේ පැය කීපයක සිට දින කීපයක් දක්වා වක්ගඩු తాවකාලිකව අඩපණ වීම මේකේ ලක්ෂණ. මේ தත්ත්වය ෂණික ප්‍රතිකාර මත යාපත් தත්ත්වෙට පත් කරගන්න පුළුවන්. ඒතොර මේ සඳහා බලපාන්න පුළුවන් විවිධ කාරණා විදිහට විශේෂයෙන් සාර්කෝවිෂ ශරීරගත වීම වගේ தත්ත්වය. ඒ වගේම සමහර ඖෂධ වගේ දේවල් තීව්‍ර වක්ගඩු අකරණයට බලපෑම් ඇති කරන්න පුළුවන්. මේ තවත් ආකාරයක් තමයි කාලීන වක්ගඩු අකරණය. කාලීන වක්ගඩු අකරණය වක්ගඩු මත බලපාන වෙනත් රෝගී තත්ත්ව කාලයක් තිස්සේ පැවතීම නිසා යථා තත්ත්වයට පත් කර නොහැකි ආකාරයෙන් වක්ගඩු අක්‍රිය වීම තමයි අපි කියන්නේ කාලීන වක්ගඩු අකරණය කියලා. උට මේ කෙරෙහි බලපාන්න පුළුවන් දියවැඩියාව, අධිරුධිර පීඩනය, නිතර මුත්‍රා ආසාදන ඇතිවීම, මුත්‍රාශය ගල් ඇතිවීම, විස බීජ ආසාදන, ඔය බම්බර විෂ, දෙබර විෂ, කුෂ ද්‍රව්‍ය වගේ දේවල්, ඒ වගේ සර්ප විෂ වගේ විෂ වර්ග ශරීරගත වීම, එතන අසාත්මිකතා කාලීන වග්ගඩු අකරණී කෙරෙහි බලපෑම් ඇති කරන්න පුළුවන්. මිනිසාගේ ජන ජීවිතය එක මේක කොහොමද බද්ධ වෙන්නේ? කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය යැපුම් කෘෂිකර්මාන්තයේ සිට වෙළඳපොළ කෘෂිකර්මාන්තයේ දක්වා කෘෂිකර්මාන්තයේ ව්‍යාස වන විට කෘෂිකර්මාන්තක කටයුතු සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතය එවැගේම වර්ණාශක කෘමිනාශක විවිධ පොහොර වර්ග භාවිතය සිදු කරයි. මේවා අධිකව භාවිතා කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මිනිස්සු භාවිතා කරන ජලාශවල ජලමූලාශවලට එක රාශි වෙන. ඒ ජලමූලාශ හරහා මේවා මිනිස් දේහය තුළ ඇති. ඒ වගේම ඔබ දන්නවා බැරලෝහ සාන්ද්‍රීකරණය වීම. ආහාර දානවල ඉහළ පුරුක්කායන විට ක්‍රමක්‍රමයෙන් බැරලෝහ සාන්ද්‍රීකරණය වීම වැඩි. මිනි ප්‍රතිඵලයක් විදිහට ශරීර තුළ එකතු වෙන මේ බැරලෝහ වක්බඩු වලට බලපෑම් ඇති කරලා ඉහිත ප්‍රතිඵලයක් වශයෙන් ගඩොක් කරන්න පුළුවන්. ඒ වගේම ශ්‍රී ලංකාවේ වියලි කලාපීය ප්‍රදේශවල ජනයා තා තද සූර්යාලෝකය තුළ කටයුතු කිරීමේදී ඔවුන්ගේ ශරීරයෙන් අධික විදිහට ජලය බැහැර වෙන්න පුළුවන්. ඒ බැහැර වෙන ජලයත් සමග ශරීරය තුළ ඇතුළු වෙන කඨින ජලයේ ඇති ලවණ වර්ග ශරීරයට ඒක රාශිය වෙන නිසා මුත්‍රා ගල් වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේත් හේතු වර්ග වෙන්න පුළුවන් වක්බඩු රෝගේ ඇති වෙන. ඒ වගේම දියවැඩියා තත්ත්වයට හේතු වෙන්නේ මිනිස්සාගේ ජන ජීවිතය වෙනස් වෙනවත් එක්කම ඔහුගේ ජීවන රටාව වෙනස් වෙනවා. වෙනදා වංගෙඩියෙන් විකෝතපු කාන්තාව අද වීමෝලෙන් විකෝතාගෙන ඉන්නවා. මිරිස් ගලේ මිරිස් සමරපු කාන්තාව අද මිරිස් මෝලෙන් මිරිස් ටික අමරගෙන ඉන්නවා. ඒකට ඇයගේ ශරීරයට ලැබුණු ව්‍යායාම මේ හරහා නැති වෙලා යනවා. ඒ වගේම ගොවි බිමේ කැප්පේ උදැල්ලේ ගවයා එක්ක වැඩ කරපු ස්වාමියා අද නීරුට වෙලා බලාගෙන ඉන්නවා යන්ත්‍ර සූත්‍රාරා තමන් ගොවි බිම සකස් කරනවා. එනැත්තම් ගොවි බිම අස්සන්ට නෙවල දෙනවා. එදා දවසේදී තමාගේ දේහයෙන් ඉවත් වෙලා ගියපු ශක්ති ප්‍රමාණය, වැය කරපු කැලරි ප්‍රමාණය අද වැය වෙන්නේ නැහැ. ඒ නිසා වැඩි ආහාර ප්‍රමාණයක් ලබාගෙන ඒවා සැදෙතුයි. ඒ නිසා දියවැඩියා වෙන රෝගී තත්ත්වයන්ට එන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යායාම අහිමි වීම ඒ වගේම ආහාර රටාවේ තියෙන වෙනස්කම් වල ප්‍රතිඵලයක් වශයෙන් දියවැඩියාව අධිරුධිර පීඩනය. ඒ කියන්නේ ශරීරය තුළ අනවශ්‍ය මේද තැන්පත් වීම නිසා වගේම ස්ථූලතාවය ඇති වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අධිරුධිර පීඩනය ඇති වෙන්න පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් තීව්‍ර වක්බඩු රෝගේ නැත්නම් කාලින වක්බඩු රෝගයට භාජනය වෙන්න පුළුවන්. කඨින ජලය පානය කිරීමත් එක්ක ශරීරය ඇතුළ වෙන ලවණ වර්ග දේහය තුළ එක්වස් වෙනවා. දාඩිය හරහා වැඩි ජල ප්‍රමාණයක් පිටවන විට මුත්‍රා හරහා පිටවන ජල ප්‍රමාණය අඩු වීමත් සමග ශරීරය ඇතුළ වෙන අර ලවණ වර්ග මාර්ගය තුළ එකතු වෙන හෝ මුත්‍රාශය තුළ හෝ ඒක රාශියක තුලින් මුත්‍රාගල් ඇති වෙන්න පුළුවන්. එතකොට මුත්‍රාගල් ඇති වීමේ ප්‍රතිඵලයක් වශයෙන් කාලින වබ්බරුවක වෙන්න පුළුවන්. ඒ වගේම නිරන්තර මුත්‍රාසාදනය කියන්නේ පිරිසිදු ජලය පානය කිරීම හරහා නිරන්තරයෙන්ම මුත්‍රාසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වක්බඩු රෝගී තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඒ වගේම විස බීජාසාදනය. ගොවි බිම් වලින් එහෙම නැත්නම් වෙනත් අයදිනදා කටයුතු කිරීමේදී ඇති ප්‍රතිවායක් හරහා විස බීජ ශරීරගත වෙලා ඒ විස බීජ ඇතිවීම වක්බඩු වලට බලපෑම් තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාව තුළ ඇති විශේෂයිත් සර්පයන් ඉන්නවා. විශේෂයෙන් මේ වියලි කලාපීය ප්‍රදේශවල රජරට වගේ ප්‍රදේශවල ස්ටයිට් සර්පයන් අපිට දකින්න පුළුවන්. ඔවුන්ගේ දෂ්ටයන් ලක්වීම නිසා සර්ප විස ශරීරගත වීම හරහා මේ වගේ වබ්බඩු රෝගී කාලින වබ්බඩු අකරණයට ඇති වෙන්න පුළුවන්. ඒ වගේම විවිධ අසාත්මිකතා. එතකොට මෙන්න මේ අසාත්මිකතා නිසා ඖෂධ වර්ග නිසා ඇති වෙන අසාත්මිකතා, විවිධ ආහාර වර්ග නිසා ඇති වෙන අසාත්මිකතා වල ප්‍රතිඵලයක් වශයෙන් උග්‍ර වබ්බඩු රෝගී නැත්නම් කාලින වබ්බඩු අකරණය සඳහා බලපෑම් ඇති කරන්න පුළුවන්. එතකොට අපි බලමු මේ කාලින වක්බඩු අකරණීය වීමේ රෝග ලක්ෂණ මොනවාද කියලා. එතකොට මේ පිළිබඳව අපිට දැනුවත් වීම හරහා මේ තත්ත්වය යම් මට්ටමකට හඳුනා ගැනීම සඳහා හැකියාව තියෙනවා. විශේෂයෙන්ම රාත්‍රී කාලයේදී වැඩිපුර වැඩි වාර ගණක් මුත්‍රා පිට වෙනවා නම් මුත්‍රා කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙනවා නම් මේ කාලින වක්බඩු අකරණීය රෝග ලක්ෂණයක් වෙන්න පුළුවන්. තව මුත්‍රා පිට කරන ප්‍රමාණය අඩු වීම පිට වෙන මුත්‍ර ප්‍රමාණය අඩු වීම පිටකොන්ද හා ශරීරයේ වේදනා අතපය වේදනාව කොන්ද අතපය මේ තත්ත්වෙ වෙන්න පුළුවන්. ඒ වගේම පාදවල වලලු කර ඉදීමීම ඒ වගේම සුදු මැලී වීම පිට කරන මුත්‍රවල ප්‍රෝටීන් තිබීම අතුල්වල හා පතුල්වල පැල්ලම් ඇති වීම වගේ තත්ත්වයන් අපිට දකින්න පුළුවන් මේ වගේ රෝගී තත්ත්වයේ ලක්ෂණ විදිහට. ඔබට මේ පිළිබඳව 201 වෙනි පිටුවේ අත්වල සහ පතුල් වල පැල්වම් සහිත රෝගියෙකුගේ රූප සටහනක් ඔබට දකින්න පුළුවන් පිළිතුරයක් දෙනවා. ඔබට ඒක පොඩ්ඩක් නිරීක්ෂණය කරලා බලන්න පුළුවන්. ඊට මේ නිදන්ගත වග්වඩ රෝගියේ විශේෂත්වය පිළිබඳව අපි පොඩි සැලකිල්ලක් දුන්නොත්, සාමාන්‍යයෙන් කායින වග්වඩුවක් කරන්නේ ලක්වන්නේ පාලනය නොකළ දියවැඩියා හෝ අදිරුදුර පීඩනය ඇති රෝගීන්. ඉතින් නිදන්ගත වග්වඩු රෝගයේ එවැනි පූර්ව රෝගී තත්ත්ව නැමැති අයට වැළඳෙන්න පුළුවන්. ඉතින් අපිට නිදන්ගත වග්වඩු රෝගයේ වැළකෙන්න නම් මේ වග්වඩු අකරින් ලක් වෙන්න පුළුවන් අය, කියන්නේ උදාහරණයක් වශයෙන් දියවැඩියා හෝ අදිරුදුර පීඩනය තියෙන අය, මේ දියවැඩියා සහ අදිරුදුර පීඩනය පාලනය කරගැනීම තුළින් අපිට මේ සඳහා තියෙන අවධානම යම් ප්‍රමාණයකට අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. එයාගේ රෝගී වන වැඩි දෙනෙක් කෘෂිකාර්මාන්තයේ යෙදෙන්නන්. ඉතින් කෘෂි රසායන ඉසීම සිදු කරන්නන් මේ රෝගීවීම ප්‍රවණතාව තවත් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ කෘෂි රසායන වගා කරන අයට වගා බිම් වලින් අපිට ඉවත් කරන්න පුළුවන් කමක් නැති වුණත්, මේ කෘෂි රසායන වගේ දේවල් භාවිතයේදී ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග, හොඳින් ඇඟේ වැසෙන පරිදි ඇඳුම් මැඳගෙන, මුව වැස්මක් යොදාගෙන, අත් මේ සද්දවස් යොදාගෙන, මේ විදිහට ආරක්ෂිත පිළිවෙත අනුගමනය කරමින් අපිට මේ කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම ගොයිබිම් වලට කෘෂි රසායන ද්‍රව්‍ය යෙදීම වෙනස් කරලා අපිට කාබනික වගාව වැනි තත්ත්වයකට යන්න පුළුවන්. ඒ වගේම පලිබෝධ පාලනයේදී ඒකාබද්ධ පලිබෝධ පාලනය වගේ ක්‍රම වලට යන්න පුළුවන්. නවීන කෘෂිකාර්මික ක්‍රම සහ දැනුම ගොවියන්ට ලබා දීම හරහා කෘෂි රසායන භාවිතයේ මනා විදිහට ක්‍රමවත් කරන්න පුළුවන්. ඒ හරහා තියෙන தත්ත්වය අපිට පාලනය කරගන්න පුළුවන්. අක්‍රමවත් විදිහට කෘෂි කර්මාන්තයේදී කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම සහ ගුණාත්මක මට්ටමින් ඉහළ කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කිරීම කියන කාරණා පිළිබඳවත් අපිට සැලකිලිමත් කරන්න පුළුවන්. ඒ වගේම නිදන්ගත වග්වඩ රෝගයේ කියන එක මුලින්ම පළමු රෝගිය හමු වෙනවා කියලා සඳහන් වෙන 1994 දී පදවිය ගුජනපදේ. මේ කාලයේදී වාර්තා වුණේ බොහෝ විට වයස අවුරුදු 50 60 අවදී සිටින වයස්ගත අය තමයි අපිට දකින්න ලැබුණේ මේ රෝගීට ගොදුරු වෙලයි. නමුත් අද තියෙන ඛේදනීය තත්ත්වය තමයි වයස අවුරුදු 25 30 වයසේ ඉන්න රෝගී අයද, ඒ වගේම අවුරුදු 10 12 කුඩා දරුවන්ද, ඒ වගේම කාන්තා පිරිමි භේදයකින් තොරව නිදන්ගත වග්වඩ රෝගී තත්ත්වයට ගොදුරු වෙච්ච අය අපිට දකින්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ඒම ඛේදනීය තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම රෝග ලක්ෂණ පමා වෙලා තමයි අපි දකින්න මේ වග්වඩ රෝගයේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි රෝග ලක්ෂණ අපිට හමු වෙන්නේ පමා වෙලා. ඒ වෙනකොට බොහෝ මත්තමට වග්වඩ අක්‍රණීය සිදුවෙලා අක්‍රීය වෙලා ඒවා නැවත යථා තත්ත්වයට පත්කල නොහැකි තත්ත්වයට පත් වෙලා තියෙනවා. මේ නිසා නම් මොකද වෙන්නේ, නිදන්ගත වග්වඩ රෝගී තත්ත්වය අපි අනාවන්නේ වෙනකොට වග්වඩුව 40-60 අතර ප්‍රමාණයකින් අක්‍රීය වෙලා තිබෙන නැවත මේකේ යථා තත්ත්වයට පත් කරන්න නොහැකි නිසා මොකද වෙන්නේ, රෝගියා දැඩි අපහසුතාවයකට පත් වෙනවා. ඒ වගේම වෛද්‍යවරු දැඩි අපහසුතාවයකට පත් ගොවි දැන් කරන මධ්‍යම ප්‍රාන්තික හෝ පහළ මට්ටමේ ආදායම් ලබන අය එහි ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන්ව නැවත නගා සිටීම සහ ඔවුන්ගේ ජීර්ණ තත්ත්වයේ යථා තත්ත්වයට පත් කිරීම ලොග් ගැටුම් කාර්ය තත්ත්වයක් බවට පත් වෙනවා. එහෙම නැත්නම් මේක පිළියම් වශයෙන් වග්ගඩුව බද්ධ කිරීම වැනි කටයුතු වල යනත් ඊටම අපහසුතාවයට පත් වෙනකොට ඒ සඳහා දැඩි මූල්‍යම ප්‍රතිපාදනයක් යන්නේ. ඒ වගේම රෝගී වන්නන්ගේ වැඩි බෞතරේ කිවුල් ජලය පානය කරන පුද්ගලයන් බව සොයාගෙන තියෙනවා. ඒකට මේ කිවුල් ජලය එනක ලවණාදීක ජලය පානය කිරීමත් මේ තත්ත්වයේ උග්‍ර වෙන්නක හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසා අපිට මේ රෝගය වළක්ව ගන්න පිරිසුදු ජලය පානය කිරීම සඳහා අවස්ථාව ලබා දීමත් හැකියාවක් වෙනතර මේ එක පැතිකඩක් වශයෙන් අපිට මේ කෘෂි රසායන වැනි පරිසරයේ දූෂණ කාරක පරිසරයට එකතු වෙන ප්‍රමාණය අඩු කර ගැනීමේ ක්‍රමවේද අපි භාවිත කරනවා වඩාත්ම යහපත් වෙනවා කියන දේ තමයි අපිට මේකෙදි පැහැදිලි කරන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් අපිට පුළුවන් වෙනවා මේ රෝගාබාධ තත්ත්ව වලින් වළක්ව ගන්න. ඒ වගේම අපි මේ නිදන්ගත වග්වඩ රෝගය ඇති කිරීමට හේතු වෙන හේතු කාරණාව කරුණු විදියට එකක් තමයි මේ නිල ආහාර ඇල්ගි මගින් උදාහන විෂ ශරීරගතය. සුපෝෂණ තත්ත්වය යටතේ එහෙම නැත්නම් පෝෂක ද්‍රව්‍ය ජලාශවල සහ ලිම් වලට එකතු වීම හරහා ජලයේ තියෙන කාබනික හා අකාබනික ලවණ ප්‍රමාණය ඉහළ ගිහින් තියෙනවා. මේ නිසා මේ මත විවිධ නිල ආහාර බැක්ටීරියා එහෙම නැත්නම් නිල ආහාර ඇල්ගි වැනි ජීවීන් මෙතුළු වර්ධනය වෙනවා. ඔවුන් විසින් එම ජලයට මුදාහන විෂ ශරීරගත වීම නිසා නිදන්ගත වග්වඩ රෝගයට බලපාන බව මේ වෙනකොට සොයාගෙන තියෙනවා. එයාගේම කුසල රසායන වල ශරීරගත විශේෂයෙන් ආසනික වෙනි කැඩ්මියම් වෙනි රසායනික බැරලෝව මේ විදිහට වගබඩු වකරණය සඳහා බලපෑම් ඇති කරනවා මේ වෙනුත් නාගෙන තියෙනවා. එතනදී කැඩ්මියම්, ලෙඩ්, ආසනික වෙනි ද්‍රව්‍ය මේ හරහා ඒක දෙතරම පරිසරයට මේ කැඩ්මියම් ආසනික වෙනි ද්‍රව්‍ය ඉලෙක්ට්‍රොනික අප ද්‍රව්‍ය හරහා වගේම යම් කුසල රසායනික ද්‍රව්‍ය හරහා එකතු වෙන්න පුළුවන් කියලා කියනවා. විශේෂයෙන් ආසනික වගේ දේවල් කුසල රසායන ද්‍රව්‍ය හරහා කැඩ්මියම් ලෙඩ් වගේ දේවල් ඉලෙක්ට්‍රොනික අප්‍රවේ සහ ඉලෙක්ට්‍රොනික මෙවලම් හරහා එකතු වෙන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේක අමතරව රථ වාහන වලින් පිට වෙන දුම්හරහා මේවා පරිසරයට දාහරින්න පුළුවන්. ඒ කියන්නේ පෙට්‍රෝලියම් ඉන්ධන දහනයේදී ලෙඩ් වෙන දේවල් පරිසරයට දාහරින්න පුළුවන්. ඒ වගේම ෆ්ලෝරයිඩ් සහිත ජලය පානය කිරීම. සාමාන්‍යයෙන් උතුරුමැද පළාත වෙන පළාත්වල ජලයේ ෆ්ලෝරයිඩ් ප්‍රමාණය වැඩි. ඒකට මේ ෆ්ලෝරයිඩ් වැඩි ප්‍රමාණයක් සහිත ජලය පානය කිරීමත් නිදන්ගත වග්ගඩ රෝගිනේ හේතුවක් වශයෙන් සලකන්න පුළුවන්. ඒ වගේම විජලනය අධික වියලි කාල ගුණයක් සහිත ප්‍රදේශයේ ගොවීන් අවුවේ වියලෙමින් තමයි තමන්ගේ ගොවි බිමේ වැඩ කරන්නේ. ඒ වගේම කුලීකරුවන් ඔවුන්ගේ ඒ කටයුතු සිදු කරන්නේ. ඒතර මේ දැඩි සූර්ය තාපයට බඳුන්වන මොවුන්ගේ ශරීරයෙන් වැඩි වැඩියෙන් ජලය පිට වෙන විට ඔවුන් පානය කරන ජල ප්‍රමාණය අඩු වෙනවා. ඒත් වැඩිපුර ජලය පිටවන අවස්ථාවේදී වැඩිපුර ජලය පානය කරනවා විජලනය අඩු කරගන්න පුළුවන්. නමුත් වෙන්නේ පිටවන ප්‍රමාණය සාපේක්ෂව මොන් ජලයේ පානය නොකරන නිසා මොන් අධික වශයෙන් විජලනයට භාජනය වෙනවා. ඒ ප්‍රතිපලයක් වශයෙන් මොකද වෙන්නේ? මුත්‍රා පිටවන ජල ප්‍රමාණය අඩු වෙනවා. මුත්‍රා පිටවන ජල ප්‍රමාණය අඩු වෙනකොට මොකද වෙන්නේ? මේ මුත්‍රාශයට එකතු වෙන පෙරලා එන ලවණ මුත්‍රාශයේ ගල් වශයෙන් තැන්පත් වෙනවා. ඉතින් මෙය නිදන්ගත වග්ගඩ රෝගය ඇති වෙන හේතුවක් වශයෙන් බලපානවා. ඒ වගේම පාලනයකින් තොරව ඖෂධ භාවිතය වෛද්‍ය නිර්දේශයකින් තොරව වෙළඳපොළෙන් පහසෙන් ලබාගෙන අපි තමන්ගේ අභිමතයේ පරිදි විවිධ ඖෂධ වර්ග භාවිතයත් මේ විදිහට නිදන්ගත වර්ග රෝගය ඇති වෙන්න හේතු වශයෙන් සලකන්න පුළුවන්. ඒ නිසා ඖෂධ වර්ග භාවිතයේදී මනස සංයමයක් ඒ වගේ මත්පැන් වර්ග පානය කිරීමත් විවිධ මත්පැන් වර්ග වගේම ප්‍රමිතියකින් තොර මත්පැන් භාවිතයත් මේ සඳහා බලපෑම් ඇති කරන්න පුළුවන්. කොහොමවත් මොන විදිහෙන් මත්පැන් පානය කිරීම හරහා මේ වර්ගද කරන්නට බලපෑම් ඇති කරන්න පුළුවන්. ඒ වගේම නිදන්ගත වග්ගඩ රෝගයේ මිදීමේදී ගත හැකි ක්‍රියාමාර්ග වශයෙන් අපිට මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග ටිකක් ගන්න පුළුවන්. එකක් තමයි මේ කුසල රසායන ද්‍රව්‍ය භාවිතය ඒවා යෙදු ද්‍රව්‍ය ආහාර ගැනීමෙන් වැළකීම. ඒ මේ සඳහා ඇත්තටම ප්‍රතිපත්තිමය තීන්දුව తీරන වශයෙන්ම නීති සම්පාදනය කර යුතු කාර්යයන් බවට පත් වෙනවා. දිය වැඩියාව අධිරුධිර පීඩනය වළක්වා ගැනීම, ඒවා පානයෙන් නතු කර ගැනීම, යහපත් ජීවනයට ආක්වාතා ගැනීම වැනි කාරණා පිළිබඳව අපි අවධානය ලක් කරන්න වෙනවා. යගම ළමා අවධියේ හෝ වැඩිහිටියන්ගේ නිතර ඇතිවන මුත්‍රා සාදන අවම කර ගැනීමට වග බලා ගන්න වෙනවා. ඒ වගේම සමෙහි ඇතිවන ආසාත්මිකතාවවලදී නිසි ආකාරයෙන් ප්‍රතිකාර ලබාගෙන ආසාත්මිකතා දුරු කර ගැනීම ඉතාමත් වැදගත්. සමෙහි ඇතිවන ආසාත්මිකතාවලදී තුවාල ගැද කුෂ්ඨ වලින් වල හැකියි කොයි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වග බලා ගන්න ඕනේ. වේදනානාශක ඖෂධ වර්ග අන්තිස භාවිතයෙන් වැළකී සිටීම ඒ වගේ මත්පැන් සහ දුම්වැටි භාවිතයෙන් වැළකී සිටීමත් අපිට අපේ මේ වග්ගඩුව කරමින් ආරක්ෂා වෙන්න දතයි ප්‍රයමාර්ග වශයෙන් සඳහන් කරන්න පුළුවන්. දිය වැඩියාව, පිළිකා තත්ත්වයේ හෘද රෝග සහ පෙනය රෝග, අතිය ගැස්ට්‍රයිටිස් වැනි රෝග පිළිබඳව කතා කරමු. මේකට අමතරව මිනිසාගේ ජන ජීවිත වෙනස් වීම නිසා දිය වැඩියා රෝගී තත්ත්වය මම මුලින් සඳහන් කරා. මිනිසාගේ පෝෂණය සහ ජන ජීවිත වෙනස් වීම නිසා අනිසි පෝෂණය, ඒ කියන්නේ අක්‍රමත් පෝෂණය හේතුවෙන් දිය වැඩියා තත්ත්වය ඇති වෙන පුළුවන්. ඒ වගේම පිළිකා තත්ත්වය. පිළිකා තත්ත්වයත් ඒ වගේමයි. මේ ජීවිත වෙනස් වීම නිසා ඒ වගේම මානසික ඒකාග්‍රතාවය බිඳ වැටීම නිසා පිළිකා තත්ත්වයන් වැඩි වැඩියෙන් මේක දකින්න පුළුවන්. ඒ හරහා මේ බැරරෝව ශරීර ගැටීම, රසායනික දවල ශරීර ගැටීම වැනි කාරණා, ඒ වගේ විකිරණ වලට ලක් වීම වැනි කාරණා අපි දකින්න පුළුවන්. පරිසර දූෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් ඔසෝන් විනේ හානිය නිසා එන සූර්ය විකිරණ වල බලපෑම හරහා මේ පිළිකා තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම හෘද රෝග වලට ක්‍රමත් පෝෂණය ඇත්තටම බලපෑම් ඇති කරනවා. විශේෂයෙන්ම පෝෂණයේ තියෙන අසමතුලිතතාවය නිසා දේහය තුළ තැන්පත් වෙන මේද, මේදවල ප්‍රතිඵලයක් වශයෙන් උන්ට අධිරුධිර පීඩනයට ලක් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පෙනහැ රෝග, පරිසරයේ දූෂක වර්ග, වායුගෝලයේ දූෂණය වීම නිසා මේ දූෂක ද්‍රව්‍ය පෙනහළු කරලා ළඟා වීම නිසා ශ්වසනාලිකා, අනුශ්වාසනාලිකා, ගර්ත මෙන්න මේවා ආසාදෙන ලක් වීම හරහා සසන රෝග තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එහිම ප්‍රතිඵලයක් වශයෙන් හතිය වැඩි වැඩියෙන් අපිට දකින්න පුළුවන්. සසන ආබාධයක් වශයෙන් දකින්න පුළුවන් හතිය තත්ත්වයක් මේ නිසා ඇති වෙන්න පුළුවන් තත්ත්වය. ඒ වගේම ගැස්ට්‍රයිටිස්, ගැස්ට්‍රයිටිස් වලට මූලික වශයෙන් බලපාන විසඳන කරන්නේ නිසි අවස්ථාවේ නිසි ආකාරයෙන් ආහාර නොගනි. ඒ වගේම මානසික ආතතිය වෙන තත්ත්වයන් මෙන්ම තෙල් අධික ආහාර, මිරිස් අධික ආහාර වගේ දේවල් ලබා ගැනීම මේ ගැස්ට්‍රයිටිස් තත්ත්වයට ඇතු වෙන පුළුවන්. ඒ වගේම අර අපි මුලින් කතා කර අවස්ථාවේදී වගේ සූර්ය විකිරණ තදින් බලපෑම හේතුවෙන් සහ සූර්ය කිරණ වල ඇති වෙන විකිරණ වල වාජනය නිසා ඇසි සුද ඇතිවීම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම පරිසරයේ තියෙනා වූ යම් යම් හානිකර ද්‍රව්‍ය නැසට ඇතුල් වීම නිසා ඇසි සුද ඇතිවීම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේවා ඉස්සාගේ ජීවන තත්ත්වය වෙනස් වීම නිසා ඇති වෙන්නා වූ බෝනෝන රෝග වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්.
දරුවනි, අද අපි සාකච්ඡා කරේ පරිසර දූෂණයේ වක්ක බලපෑම් සහ ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාන සාධක හා එමගින් ඇතිවන ගැටලු පිළිබඳව. කේතෙන්න පරිසර දූෂණයේ වක්ක බලපෑම් විදිහට අද ඔබ හඳුනාගත්ත ජීවීන්ට වාසස්ථාන අහිමි වීම, කාන්තාරකරණේ සාකවල ඵලදායිතාවය අඩුවීම, නිර්මිත දෑ හා ස්වභාවික පරිසරය හායෙන සෞඛ්‍ය උපද්දව ඇතිවීම, ජෛව විවිධත්වයේ අඩුවීම සහ ආක්‍රමික ජීවි විශේෂ ඇතිවීම පිළිබඳව. ඒ වගේම ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාන සාධක හා එමගින් ඇතිවන ගැටලු යටතේ ඔබ මුලින්ම හඳුනාගත්ත ජීවන රටා වෙනස් වීම කෙරෙහි බලපාන සාධක ඇටියට කාර්මීකරණය, නාගරීකරණය, වාණිජමය කෘෂිකර්මාන්තය, නිර්මිත වාරිමාර්ග පද්ධති, ඒ වගේම බහුල හා විවිධ ලෙස ද්‍රව්‍ය සහ ශක්ති භාවිතය. ඒ වගේම ජීවන රටා වෙනස් වීම නිසා ඇතිවන ගැටලු විදිහට ඔබ හඳුනාගත්ත බෝ නොවන රෝග හා ආබාධ වර්ධනය සම්බන්ධව, ඒ වගේම නිදන්ගත වකුගඩු රෝගයේ සම්බන්ධව, ඒ වගේම තීව්‍ර හා කාලීන වකුගඩු අකරණී සම්බන්ධ ඔබ කරුණු හඳුනාගත්තා. ඒ වගේම වකුගඩු අකරණීය ඇතිවීමට හේතු විය හැකි කරුණු විදිහට දියවැඩියාව, අදිරුදිර පීඩනය, නිරන්තර මුත්‍රා ආසාද නැතිවීම, ඒ වගේ මුත්‍රාශයේ ගල් නැතිවීම, විෂ බීජ ආසාදන, විෂ ශරීරගත වීම සහ අසාත්මිකතා ඇති වීම යන කාරණා හේතු විය හැකි බව ඔබ හඳුනා ගන්නවා. ඒ වගේම කාලීන වකුගඩු අකරණියේ රෝග ලක්ෂණ විදිහට ඔබ සාක්ෂීදී මුත්‍ර පිටවල වාර ගන්න වැඩි වීම, මුත්‍ර පිටකන ප්‍රමාණය අඩු වීම, පිටකොන්ද හා ශරීර වේදනාව ඇතිවීම, පාද වර්ණ කර ඉදීම ඇතිවීම, සුදු මැලවීම, පිටකන මුත්‍රවල ප්‍රෝටීන් තිබීම සහ අතුල්වල හා පතුල්වල පැල්ලම් ඇතිවීම ඇතිවිය හැකි බව ඔබ හඳුනාගෙන තියෙනවා. ඒ වගේම නිදන්ගත වකුගඩු රෝගයේ විශේෂත්වයක් නිදන්ගත වකුගඩු රෝගයේ ඇතිවීමට හේතු ලෙස හඳුනාගෙන ඇති කරුණු ඔබ අද දින පාඩමේදී හඳුනාගත්තා. ඒ වගේම නිදන්ගත වකුගඩු රෝගයේ මිදීමට ගත හැකි ක්‍රියාමාර්ග රාශියකුත් ඔබ හඳුනාගෙන තියෙනවා. ඒ වගේම දියවැඩියා රෝගය, පිළිකා රෝගය, හෘද රෝගය, පෙනහැරි රෝගය, අතිය, ගැස්ට්‍රයිටිස් සහ ඇසේ සුද ඇතිවීම සම්බන්ධවත් ඔබ අද ඔබ විසින් යම් කරුණු අවබෝධයක් කරගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අද දින පාඩමෙන් අපි සමුගන්නවා.
ඔබ සැමට ආයුබෝවන්.